ജീവിതം ഈ അധ്യാപന കഥിക്കാണ് അവശ്യ ചർച്ചയുള്ളതുകൾ എത്തിക്കണം. ഏതേ വാഴ്ച ജീവിതത്തെ കത്തിക്കരകത്വത്താണ് ഏറ്റിക്കെങ്കിൽ ലഭ്യം അദ്ദേഹം അവിടെ ലഭ്യം അർദ്ധാമ വിസ്തരകരന സൂത്രദേശന ആദ്യ അവിടെ ബഹു സത്രാധ്യയനമാണ് മീ സ്വാമി മഹാസിര മീ വിധിയുടെ ധർമ്മദേശന വഹള ഏക പിരിപ്പതല കിളക്കുങ്കിയും ദുരുവില പഹസുവേം കാലീകത്തലാചരണ വിസ്തരത്തിയാണ് സൂത്രദേശനാവൽ അത് നിമേന്ന് ഈ പഹസുവ ലഭ്യനീതി മഹാസിര സ്ഥിരജീവിത പദാർത്ഥ പുറുക്കരള ഹിമ തിരുണിതാത്തമായി ദേശനാവഹാദ്യ അവബോധവിനെ ഉത്സാഹവത് എന്നുകൊണ്ട് പുതുവന്തര പ്രായോഗികവ ധാമ ജീവിതത്തെ തിരകാൻ തമാപ്രധാനമെന്നുകൊണ്ട് കാരണം ഇതിനീമ അവശ്യ ഉപകാരായി എത്തിക്കുന്ന ജീവിതത്തെ തിരകനീമ തമായി പ്രധാനമതി വേണ്ടുവാണ് അത്രയും ജീവിതത്തെ പുതുവന്തരം പൂർണ്ണ തിരകാൻ ബോധിനെ ഹെമോമ ശീലയ മുതല രക്കാരണോ ഭാവനാവട്ട ഉത്സാഹവർത്തേനോ തവട്ടി കഷ്ടിക്ക് കാലി അപ്പം അതാകെ ഉത്സാഹവർത്തേനോട്ടി പ്രതിഫലം ലഭ്യനോ അതെ സൂത്രദേശനാവി കിയന നിസാ തിരികാരണവാശ്യവേനെ ഈ അദ്ദേഹം തമാൻ ലഭ്യമോ തമാൻ തമാ സത്യാക്ഷ വേനമാ ഇന്ന മേ കിയന ദേവൽ ഹമ കിയവിന ദേവൽ ഏതിയും അദ്ദേഹം പുഴുവാണ് ഈ ദേവൽ തമായി കിയല സൂത്രദേശനാവി കിയന്നി താനവി തമാണ്ടന അവബോധിക്കാൻ കുറവാണ് ഏകട്ട അപ്പം ഉത്സാഹവത് വേണോ മൈത്രി കമഠാനഗന വിസ്തര കഥാക്കലി അപ്പം ഈ അവസാന മതക്കരപ്പു തത്വത്തിൽ താമ വിസ്തര സമ്പൂർണ്ണ നോനുനിസ അപ്പം എത്തനിഹാട്ട വിസ്തര കഥാക്കലി നെത്തി നെത്തങ് അപ്പം യത് ദിവസത്ത് അസഹരല ഇത് പശു അപ്പം ഇനങ്ങ് ദിവസത്തിൽ എത്തനി ഇഹാ കൊടുത്തക്കരാണ് കൊഹമ്മദ് ചില വിസ്തരക്കരണം തക്കാൻ അപ്പം ഹിമനം ഈ കൊട്ടത്തും സവ ഇത്തര ഹരക്കരകിനെ മഹിമനെ ഇത് സീമാ സംഭേദയെ ദക്വാട്ട ഈ സീമാ സംഭേദയെ കേനിക്ക് ലബൻ അപ്പിട്ട് പുഴുവാൻ വേണ്ടുന്നു ഇതിനിത അപ്പിട്ട് മുന്നഗേന ഹെമ അറുമുണക്കി ഹെമ കിനെ വമ മൈത്രേഹി തിങ് അറുമുണുക്കരാണ് കുറുക്കരകാണ്ടോ അപ്പിട്ട് ദക്കിന ഹെമ ദക്കിന് ലഭ്യന ഹെമ സ്വാമി മഹാസിക്കിനെ കുട്ടമു ഏ മൈത്രേഹിത ഏ ഏ അവസ്ഥാവിൽ ഉണുക്കരാൻ കുറുക്കരകാണ്ടോ ഈ സ്വാമി മഹാസി സുവപത്തേവ ഈ സ്വാമി മഹാസി സുവപത്തേവ ഹിത്തിങ് അറുമുണുക്കരാണ്ടോ ദക്കിന് ഹെമ കിനെ സ്വാമി മഹാസി രവിതരാജ്ഞ വേക്കിനെക്ക ദക്ക ഏ വിധിയ അറുമുണുക്കരാണ് കുറുതു വേണ്ടോ എത്തും സതിക്വ ദക്ക ഏ വിധിയ അറുമുണുക്കരാണ് കുറുവാണ്ടോ സബ്ദേ സത്ത സബ്ദേ പാന ചില പശു കുറുക്കരാൻ ഈ കാരണം തമായി അപ്പം ഇതോടൊക്ക വിസ്താര വശയും തവതി കൊട്ടാ പ്രഗുണ കിരീമ തമായി ഏ വിധിയുടെ പശുവാര കൊട്ടസ്വട്ട വീൻകരല ഏ മൈത്രി പച്ചിരവീമ ചിലക്കിയാണ് പേദരീത് എനിസാപ്പി ഏകട്ട ഉറുതുവീമ സന്ധ അപ്പി ദാമ ഏ ലബന ഹെമാറമുണ കദീമ ഹെമ കിനെ കൂട്ടം ഏ വിധിയുടെ മൈത്രി ഹിത പത്രുവാണ് ഓ ദനട ഏക മുലിം പുറുതു ഉണക്കിനാട്ട് ഏക ഗെട്ടതുവന്നേ സീമാ സംവേദയെ ഉണക്കിനാട്ട് ഈ വിശഭാഗാരാമണ വരട്ട തരമുക്കരണ പുലുവാണ് എനിസാനി അറ സബ്ബേ പുരി സബ്ബ ഇത്യോ സബ്ബേ പുരിസാക്കിൽ അറുമുക്കര ഏഹബൈ പശുവ് ഏ ഭാവന വരുന്ന ഈ പശുവ തമായി അനിത്തായിട്ട് ജനത്തെ എനിസാ ഇരിമിയായവ ദക്കിനായിട്ട് ഹെമവട്ടം സത്വം ഗീതിയും വെങ്കരകാണ്ടത് തന്നെ ഈ വിധിയൊക്കെ മൈത്രിയെ പത്രുവാൻ കുറുതുക്കരകാണ്ട് ദക്കിന ദക്കിന് ഹെമാർമണ കതിയെ ഹിമ കരദ്ദി തമാണ്ട അമനാപ്പായി ഇന്ന വിധി അന്നെ തമാണ്ട അമനാപ്പായി ഇന്ന പുറത്ത് ഹിമ കിറകിനെ ഹിമ ഇന്ന വിധി അന്നെ ദങ്ങോട്ട് ചെരുണനം കൊണ്ടിട്ട് ഹിമായി നെത്തി വിനക്കാമെന്ന് മൈത്രിയെ വടാണോ ഇനിയത് ഏറ്റി സമാന്ത യാം അമനാപതത്വയാക്ക് എത്തി വരാൻ കഴിയാൻ സമാന്ത ഇച്ചിരി പ്രിയ നെത്തി ചില വക ഹെങ്കീമാക്കെത്തി ഉണക്കി നെക്കിന്നാണ് ആരംഭിക്കാം ജീവിത තමන්ට දැනපු අවස්ථාවක කවුරු හරි ඔන්න ටිකක් අමනාපයක් හිතුණා නම් ඒ වගේ අවස්ථාවක් හරි. පැහැදිලි. අපිටත් එහෙම වෛර තරහ තියන ඉඳලා නැහැ. ඒ වුණාට ඉතින් ඒ වගේ අර ආසන්නේ අපිට කාගෙන් හරි පීඩාවක් ඇවිල්ලා තියෙනවා නම් ඒ වගේ අයව අරමුණු කරලා. එහෙම තරහය නැද්ද? ධම්ම විදුව අය. එහෙමයි නැති වෙනවා නම් ගොඩක් හොඳයි. හැමෝටම මේ වගේ අය නැති වෙන්න ඕන. නැති වෙන මට්ටමට හිත හදා ගන්න. පැහැදිලි නේද? ඒකට අනිත් අය අපි එක තරහක් තියනවාද කියන එක අදාළ නැහැ. පැහැදිලි නේද? තමන්ගේ හිතේ තරහ නැති වෙන්න ඕන. දැන් භාග්‍යතුන් වහන්සේ ගැන තරහ තිබුණා ඒ හිතියද නැද්ද? හිතියනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට තරහ නැහැ නේද කවුරුත් එක්ක. පැහැදිලි නේද? අන්න ඒ වගේ. ඒ නිසා ඉතින් අර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ කතාව කියන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ඇවිල්ලා ගහනවානේ අර එක බමුණෙක් නේද? ඊවසීම ගැන හිම බලන්න. ස්වාමීන් වහන්සේ හැරිලවත් බැලුවේ නෑ නේද? මේ අර මේ ಗುಣධර්ම දියුණු කරපු වෙලාවට මේක කර්ම විපාකයක් විදියට දකින්නවා. දැන් ගුටිකන් එහෙම පහරකට ලක් වෙන්න වුණා නම් ඒක කර්ම විපාකයක් නේ. ඒක කර්ම විපාකයක් විදියට උන්වහන්සේලා දකිනවා. හේතුඵල වශයෙන් දකිනවා. ඇති විලා නැති විලා යන දේවල් විදියට දකිනවා. ඉතින් එතකොට ඒක ගැන ආපහු එතනින් එහා හොයන්න දෙයක් නැහැ නේද? අවශ්‍ය නම් ඉතින් අවිඥාවකින් හරි දකින්න පුළුවන්. එහෙම ඉතින් දකින්න උත්සාහවත් වෙන්නේ නැහැ. මොකද ඉතින් මේක හේතුඵල වශයෙන් දකිනවා. මෙතන ඇති වුණේ කුසල් විපාක කාය විඥානයක් කියලා දකිනවා. ඉතින් ඒකත් ඇති වෙලා නැති වෙලා යනවායි කියලා දකිනවා. ඉතින් ඒක අල්ලගෙන පිටිපස්සෙන් පන්න අවුද මේක ඇති කලේ කියලා හොයන්න යන්න අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? දැන් ওই දෙයම අපට වුණොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕන. අපිත් ඒ වගේ දෙයක් తిරෙන්නේ. දැන් අපට ගහන්න ඕන නැහැ. කවුරු හරි බනිනවා. එහෙම නැත්නම් මුණ දිහා බලන්නේ නැතුව බිම බලාගෙන යනවා. එතකොට දැන් ඒ කිනා සමහරට කමටහනම් මානසිකාරයක් කියලා කර බිම බලාගෙන යන්නේ. හිතනවා මොකද මේ බිම බලාගෙන ගියේ? එහෙම කරන්න හොඳ නැහැනේ මේ කියලා කිං ඒ තමන්ගේ තියෙන මාන්න ආදිය නිසා සමහරට නේද? එහෙම හිතනවා මේ මට එහෙම කරන්න ගැළපෙන්නේ නැහැ. නේද? එහෙම දෙයක් වෙන්න සුදුසු නැහැ. ඒ විදිහට හිතනවා තමයි. ඇත්තට මේක නා තරහින්ම කතා නොකර ගියා කියමුකෝ. ඉතින් අපි මොකද කරන් තියෙන්නේ? මේකේ කිනාගේ ස්වභාවය නේද? අපි බල්ලෙක් ඒ විදිහට අපිට බුරබුර ගියයි කියලා අපි කේන්ති ගන්නවද? මේ බල්ලගේ හැටි මේ මට ගරු කරන්නවත් දන්නේ නැහැ මේ බල්ලා කියලා. ඉතින් ඒ සතාගේ හැටි නේද? ඒක අපි තේරුම් ගන්න ඕන. නැත්තම් කුණ කටුවේ අපි යන වෙලාවට ළඟ ඉඳන් ඔළුව ඔසලා ගහන්න වගේ හදනවා. මේ කුණ කටුව අපේ ගුණවත් අඳුරන්නේ නැහැ කියලා එහෙම කේන්ති ගන්නවා. නෑ. ඉතින් ඒක තමයි ඒ සතාගේ ස්වභාවය කියලා අපි තේරුම් ගන්නවා. ඒ විදිහටම අනිත් අය ගැන තේරුම් ගන්න පුරුදු වෙනවා. පැහැදිලි නේද? කෙනෙකුට කේන්ති ගියොත් ඉතින් ඒක තමයි පෘථග්ජන ස්වභාවය. කේන්ති යන්නේ මේක අමුතු දෙයක් නෙවෙයි. ඒ තැනක ඒක ඒ කිනාගේ අනවබෝධය අයෝනිසෝ මනසිකාරයේ නිසා වෙන දෙයක් නේ. අපි ගේන්ටි ගත්තොත් ඒක ඒ වෙලාවේ අපිත් අකුසලයක් කරගෙන නේද? ඒකටයි අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒක පාලනය කරගන්න. ඒ අනික් කෙනා කේන්ටි ගත්තයි කියලා අපිත් කේන්ටි ගත්තොත් ඒක තමයි අඥාන ක්‍රම කියලා කියන්නේ. අයෝනිසෝ මනසිකාරයේ කියලා කියන්නේ. පැහැදිලිද? ඉනිසා උත්සාහවත් වෙන්න ඕන අපිට ලැබෙන මේ අරමුණු වලදී අපේ හිත මධ්‍යස්ථව තියාගන්න. අනිත් අය බැන්නත් අනිත් අය ගහන්න ඉන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේලාට නමුත් ගැහුවම කියමුකෝ කවුරු හරි කෙනෙක් මා හරි ගිහි කෙනෙක් හරි තරහක් ඇති කරගෙන පින්නපාතිය අදී හරි ගහනවා. ඒ තැනක හරි අපි කේන්ති ඇති කරගත්තොත් ඒක හානි කරයි. පැහැදිලි නේද? අදිටි අපි හිතමු අපි අපවත් වෙන්න ලං වෙන වෙලාව වෙද්දී කවුරු හරි කෙනෙක් අපි එක කේන්ති තියෙන කෙනෙක් ඇවිල්ලා අපිට ගහන්න හදනවා. අපි තරහ අරගෙන අපවත් වුණා. කාටද ඒකින් පාඩුව ගහන්න හදපු කෙනාටද? ඒ කෙනා අපායේ යනවා දෙකින්. අපි තරහ ගත්තයි කියලා. ඒක කිනාටත් අකුසල හැපෙයි අත්‍තරම ගහන්න හැදුවොත් ඒක වෙන කතාවක්. අපි තරහ ගත්තු එක නිසා නෙවෙයිනේ ඒක වෙන්නේ. ඒක ඒ කිනාගේ හිතේ අකුසලයේ ඇති වුණ නිසා යාට විපාක ලැබෙනවා. අපේ හිතේ අකුසලයක් ඇති වුණොත් ඒකේ විපාක ලැබෙන්නේ අපට. පැහැදිලි නේද? මේ කාරණායි නිසා තේරුම් අරගෙන කුසලයේ අකුසලයේ අඳුනගෙන වෛරය තරහව සහ මෛත්‍රිය අතර වෙනස්කම් අඳුනගෙන පුළුවන් තරම් ජීවිතේ පුරාවටම ඒ මෛත්‍රී කුසල් ආදීන් දිනු කරන්න උත්සාහවත් වෙන්න ඕන. තරහව ආදී අපසල් ඉන්න ඉඩ නොදී කටයුතු කරන්න ඕන. පැහැදිලි නේද? ඒ විදිහට උත්සාහවත් වෙනවාද? පොඩි අය දීර චිත්ත නේද? ඉතින් අර ප්‍රධාන දේ වෙන්න ඕන පිරිස අතර කටයුතු කරද්දී මේ මෛත්‍රී හිත ආදී වැඩෙනවා නම් ඒ පිරිස අතර සමගිය බොහොම හොඳට පවතිනවා. ඒත් එක්කම අර හැමෝටම තමන්ගේ බණ භාවනා කටයුතු කරගෙන යන්න එදිනෙදා පැවිදි ජීවිතය ගත කරගන්න බොහොම ප්‍රිය ගතියක් ඇති වෙනවා. එහෙම නැත්නම් එකිනෙකා අතරේ මේ මෛත්‍රී හිත අඩු වුණොත් තමයි වෙන කෙනෙක් කරන දේ දකින්නේ කොච්චර හොඳ දෙයක් කළත් වැරදි විදියට. ඒ හැටි නේද? ඉතල ස්වභාවය දැන් තමන්ට යම් කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණොත් ඊට පස්සේ ඒ කෙනා කොයිතරම් හොඳ දෙයක් කළත් පේන්නේ වැරදි විදියට. ඒ කරන දේ අඩුපාඩුවක් තමයි දකින්නේ. උදාහරණයක් අපි නිකන් හිතමුකෝ. කවුරු හරි කෙනෙක් මේ මේකේ වත කරන ස්වාමීන් වහන්සේ කියලා හිතමුකෝ. මේ ශාලාවේ උන්වහන්සේ බොහොම උනන්දුවෙන් ඉතින් ඒ ටික කැපවීමෙන් වත කරනවායි කියලා හිතමු. දැන් යම් කෙනෙකුට ඒ කිනාගෙන අමනාපයක් තිබුණොත් අදිතියේ වන්න සතෙක් කෙවිල්ල ඇතුලේ ජරා කරලා වත කරලා ගියයින් පස්සේ ඉතින් අර ඊට පසුව දකින්න කෙනා අර කලින් මේක උනන්දුවෙන් කළා කියන එක නෙවෙයි දකින්නේ. මේ පේන්නේ නැද්ද? මේ මේවා අස් කරලවත් නැහැ. වත කරනවායි කියලා නම් මහලුකුවට කියනවා. ඒ වුණාට මේකවත් අත් කරලා නැහැ කියලා අන්න දුක් කියනවා. ඊයර හැටි නේද? එහෙම නැතුව අපි හිතමුකෝ ඒ ගැටීම නැතුව මෛත්‍රී හිතනන් ඒ ගැන තිබුණ ඒසනාස් කියන. ඇත්තටම වත කරද්දී ඒ ටික මගේ හැරිලා තිබුණා. අනේ මේසනාස් තින් අනික් කොටස හොඳට අත් කරලා මෙයා කරලා තියෙනවා මෙතන මගේ හැරින් නැති කියලා තමන් ඒක කරනවා මෛත්‍රී හිතින්. පැහැදිලි නේද? ඉතින් අන්න ඒකයි වෙනස. ඉරිසක් අතරේ කරුණා මෛත්‍රී ගුණ දියුණු වීමේ සහ එහෙම නොවීමේ වෙනස. පැහැදිලි නේද? ඒක නිසා ඉතින් උත්සාහවත් වෙන්න ඕන හැමෝම එකිනෙකා කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් කුසල් හිතින් කාලෙගත කරා. එහෙම කරද්දි පිරිස අතරේ ලොකු සම්සිඳීමක් ප්‍රියමනාප භාවයක් පහසුවෙන් ගුණධර්ම පුරන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. පැහැදිලි නේද? ඉන්සයිටින් අපි උත්සාහවත් වෙමු දවස පුරාවටම කුසල් හිත ඇති කරගන්න. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. කුසල් හිත ඇති නොවි කටයුතු කරන්න. මොකද කුසල් හිත ඇති වුණාම ඒ දේවල් අනිත් අයටත් ප්‍රකට වෙනවද නැද්ද? කලින් අපි කතා කළේ තරහින් ඉන්නවා නම් ඒක අනිත් අයට පේනවද නැද්ද? තරහින් ඉන්න බව 100% නැතත් යම් මට්ටමකට පේනවා. යම් මට්ටමකට හඳුනා ගන්න පුළුවන් දැන් කේන්ති ගිහිල්ලා ඉන්නේ කියලා. එනිසා ඉතින් ඒක තමන්ටත් හොඳ නැහැ, අනුන්ටත් හොඳ නැහැ, දැන් ඒ දකින අයටත් හොඳ නැහැ. නිසා නිරන්තරවම අනිත් අය අතින් වෙන වැරදි ඉවසීමේ ගුණය අපි හදා ගන්නවා. දැන් අනිත් අයට වැරදි වෙන්න බැරිද? වැරදි වෙන්න බැරිද? අනිත් අයගේ වැරදි වලට ගැටෙන කෙනා අතින්ම වැරදි වෙන්නේ නැද්ද? එහෙම වුණාම මොකද කරන්නේ? දැන් අනිත් අයගෙන් වෙන වැරදි වලට කෑ ගහනවා. තමන්ගෙන් වැරද්දක් වුණාම ඒක සාධාරණීකරණය කරන්න උත්සාහවත් වෙනවා. ඒක තමයි ඉතින් කෙලෙස් සහිත හිතවල ස්වභාවය නේද? ඒ නිසා තමන්ගෙන් වැරදි වෙනවා වගේම අනිත් අයගෙන් වෙන වැරදි තිවසන්ඩ හිත හදා ගන්නවා. අනිත් අයගේ වැරද්දක් වුණාම ඒක කියලා දෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මේ සැරෙන් කියන්න පුළුවන්. ගහලා බැලලා කියන්න පුළුවන්. කරුණාවෙන් මෛත්‍රියෙන් වැරද්ද පෙන්ලා දෙන්න බැරිද? පුළුවන්. එහෙමත් පුළුවන්. ඒකිනා හදා ගන්නවද නැද්ද කියන එක ඒක ඒකිනාගේ දෙයක් ප්‍රධානම. අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ඉස්සරලා කියලා බලන්න. පැහැදිලි නේද? අපිටත් ඒ වගේ ඉතින් වැරදි අඩුපාඩු වෙන දේවල් ලවුන් තරම් අපි දැකලා තියෙනවා අහලා තියෙනවා එහෙම කියලා අපි එහෙම කෑ ගහන්න යන්නේ අහලා තියෙනවා අපි කාට හරි ගහලා තියෙනවා දීකාරය හරි නැත්නම් බැනලා තියෙනවා සැර කරලා කියලා සමහර විට අවවාද කරන්දි අපි තදින් කියන අවස්ථා තියෙනවා තදින් කියලා කියන්නේ සැර කරලා නෙවෙයි මේ විදියට කළොත් නම් මෙහෙම විපාක තියෙනවා සමහරට අපාය යන්න තමයි වෙන්නේ ওই විදියට වැඩ කළොත් කියලා එහෙම කියලා තියෙන්නේ අපිට මතක තියෙන එක අවස්ථාවක විතරයි ඒත් එක කෙනෙකුට ඉතින් ඒ ටිකක් කියන දේ අහනවා අඩු කෙනෙකුට ඒක නිසා ඉතින් අපි එහෙම සැරෙන් කියන්න හොඳ නැහැ ඉතින් සමහර තැනක සමහර ගුරුවරයෙක් ඉතින් සැර කියන්නත් පුළුවන් ඒ තැනක උනත් අපි අපේ කුසල් හිත පවත්ව ගන්න ඕන ඒ මොකද මේ ගුරුවරයා අපිට මේ විදියට කියන්නේ අපිව හදා ගන්න නිසා. ඒ විදියට අපේ කුසල් හිත පවත්ව ගන්න ඕන, ගරුත්වය පවත්ව ගන්න ඕන. එහෙමදී නේද? නයි. ප්‍රධානම දේ ඉතින් අර පිරිසෙක් ඇතුළු කරද්දී අනිත් අයගේ හිත රිදෙන්නේ නැති වෙන්න, තැලෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න හැමෝම පුරුදු වෙන්න ඕන. වැඩි හිටි බාල එහෙම ભેදයක් නැතුව විහිද පැවිදිද එහෙම වේදයක් නැතුව හැමෝටම කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන්න ඒ පුහුණුව හදා ගන්න ඕන. ඒක ඉතින් ලොකු ගුණයක්. ඒ අනිත් අයට ඒ ගුණේ දකිද්දී අනිත් අයටත් ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. හැදෙන්නේ නේද? ඒ නිසා ඉතින් ඒ අනිත් අයගේ ප්‍රසාදය ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කරන්න ඕන. මේක නිවනට උපකාරක ධර්මයක් මේ විදිහේ ගුණ දියුණු කිරීම කියන අදහස ඇති කරගෙන අපි ඒ ගුණ ධර්ම දියුණු කරගන්න. හැදෙන්නේ නේද? භික්ෂුවකගේ ප්‍රධානම ගුණයක් තමයි ඒ කරුණාවේ මෛත්‍රියෙන් කටයුතු කිරීම කියන්නේ. ඒක ප්‍රධානම භික්ෂු ගුණයක්. ඒ නිසා හොඳ ශක්තිමත් භික්ෂුවක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඉතින් ශක්තිමත් භික්ෂුවක් බවට පත් වෙනවා. මේ කරුණා මෛත්‍රී ගුණ අතිශයින් උපකාරයි. ඒ නිසා ඒ විදිහේ කරුණා මෛත්‍රී ගුණ තියෙන අනුන්ගෙන් වෙන්න පුළුවන් වැරද්දක් ඉවසන්න පුළුවන්. ඉතින් මේක වෙන්න පුළුවන් දෙයක් කියලා ඉවසන්න පුළුවන්. ಗುಣ ධර්ම හදා ගන්න. ඒක එතකොට මේ මෛත්‍රී කමඨානටම අදාළ දෙයක්. අපි මෛත්‍රී කමඨාන වඩනවායි කියලා පරයන්කයේ ඉඳගෙන මෛත්‍රී වඩනවා. නැගිටලා යද්දි කවුරු හරි වැරද්දක් කරලා තියනවා දැක්කම ඔන්න කෑ ගහලා බනිනවා නා. ඊටම කවුරු හරි කෙනෙක් අතින් කෝපයක් වෙටිලා බින්දෙනවා. අනිත්‍ය සංඥාව වඩනවා පරයන්කයේ. හැබැයි ඒක දැක්කයින් පස්සේ බනිනවා නා. ප්‍රායෝගිකව දහමක් වෙඩිලාද හිතේ? ප්‍රායෝගිකව දහමක් වෙඩිලා නැහැ. පරයන්කේ ඉඳගෙන මෛත්‍රී කරුණා භාවනා වඩනවා. හැබැයි කෙනෙක් අසනීප වුණාම ඇත්ත පලාති බලන්නේ නැත්තම් කරුණාවක් වෙඩිලාද? වෙඩිලා නැහැ. පොඩි දෙයකට කේන්ති ගිහිල්ලා බනිනවා නම් මෛත්‍රියක් වෙඩිලාද? වෙඩිලා නැහැ. උත්සාහවත් වෙනවෙ ඉන්න පුළුවන් නමුත් ඒ සැබෑ ගුණය කියන එක අපේ ප්‍රායෝගික ජීවිතේ ප්‍රකට වෙන්න ඕන. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් ඒකට අපි නිරන්තරව උත්සාහවත් වෙන්න ඕනේ මේ ಗುಣධර්ම ජීවිතයට එකතු කරගන්න. ඒක තමයි පැවිදි ජීවිතය කියලා කියන්නේ. භික්ෂුවක් කියලා කියන්නේ. අර භික්ෂුන් වහන්සේලාගේ ಗುಣ ගැන චුල්ල සුබද්‍රාව කියපු ගාථා ටික මතක ඇති නේද? ඒවත් නිකන් බලලා තියාගන්න ඕන. සන්තින්ද්‍රියා සන්ත මානසා සන්තං තේසං ගතං හිතං ඔක්කිට චක්කු මිතබානි සාදිසා සමනා මම තේරුම තේරෙනවද දැනට මේ සන්තින්ද්‍රියා ශාන්ත ඉඳුරන් තියෙන උතුමන් වහන්සේලා පිරිසක් සන්ත මානසා හිත බොහොම සංසිඳුණු පිරිසක් සන්තන්තේ සංගතන් හිතන් ඒ අයගේ ගමන වැඩ සිටින ආකාරය බොහොම ශාන්තයි ඔක්කිට චක්කු මිතබානි ඉංගර වටපිට එහෙම හි බලන්නේ නැතුව බිම හෙළුව ඇතිව ගමන් කරන පමණට කතා කරන මිත බහානී වැඩිපුර කතා කරන්නේ නැහැ ඕන දෙයි එපා දෙයි දකින්න දකින්න හැමෝම එක කියන්න යන්නේ නැහැ සාදිසා සමනාම මගේ ශ්‍රමණයින් වහන්සේලා මෙතන කියන්නේ මේ මහා සංඝරත්නයේ ගුණ මෙන්න මේ වගේ ගුණ තියෙන උතුමන් වහන්සේලා පිරිසක් ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන ච ඕනතෝ ලාභ ලාභේන ඒකට්ඨා තාදිසා සමනාන. මේ ලාභ ලැබෙද්දි ඉල්පේන ස්වභාවය තියෙන. ඒකට බොහොම හිත සතුටු කරගන්න. අලාභයන් ලැබුණම හිත පහත වට ගන්න. ඉරිසක් තමයි සාමාන්‍ය ලෝකයේ ඉන්නේ. සාමාන්‍ය ලෝක සත්වයා ඒ විදියයි. ලාභ ලාභ දෙකේදීම මේ වික්ෂුන් වහන්සේලා ඒකට්ඨා එකම ආකාරයෙන් පවතින උතුමන් වහන්සේලා පිළිසක්. ඉතින් මේ ගුණ ධර්ම අපි එකතු කරගන්න ඕනේ වනිමේද ජීවිතේට. ඒ නිසා අපි නිතර උත්සාහවත් වෙන්න ඕන. අපේ ජීවිතේට අපි මේ ඉගෙන ගන්නවා වගේම ධර්ම ජීවිතේට ප්‍රායෝගිකව එකතු කරගන්න. පැහැදිලි නේද? විලාවත් ගත වෙලා තියෙන පිටිතට ගැටලු මොනවා හරි තියෙනම් ඉක්මනට විනාඩි කීපයකින් අහමු බලන්න.
සතර භාවනා කරන උපයෝගාව කියන්නේ සමාධි නින්දක් කියන එකක් කැටලීමක් කියලා අහන කීපක්. සමාධි නින්ද කියන එක.
සමාධි නින්ද.
ඒකත් සංස්කෘතේ සමාධි නින්දේ මහාන් පස්සේ තමයි කලාවට එයාට අර මොන හරි කියන්නේ දෙවියෝ වගේ ආරින්න තියෙනවා වගේ සමාජලට
සමාධිය නිසා වෙන නින්දම නෙවෙයි ඒක නින්දක්
ඇත්තටම
වංචක ධර්ම විදියට ඒ සමාධිය වඩවඩ ඉන්න අතරෙම නිින්ද යන්න පුළුවන්. පැහැදිලි නේද? ඒකට ඒක තීන මිද්දය ආදී කෙලෙස් ඇතිවීම නිසාම තමයි වෙන්නේ. ඒකට ඒ නිින්ද නිසා ඒ කෙනාට අර කලින් හිටපු අරමුණත් විтин විට නිින්දෙදි හීනෙන් වගේ ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම තවත් අරමුණු පේන්න පුළුවන්. ඒකට ඒ කෙනාට හිතෙන්නේ මේ සමාධියෙන් තමයි මේ දේවල් දැක්කේ කියලා. පැහැදිලි නේද? රෝග සාමාන්‍යයෙන් අපටත් වෙනවා. අපිට උන එක සිදුවීමක් හිතීම මතක් කරන්න දැන් බාහිර අරමුණුත් එක්ක හීන මිශ්‍ර වෙනවා. එක වතාවක් අපි දැන් සැතපීලා ඉන්නවා දැන් රැයක. ඊට පස්සේ ලාම් එක තියලා තිබුණේ අපි හිතන්නේ හරියටම මතක නැහැ හතරට කියමුකෝ. ඊට පස්සේ දැන් හීනයක් පේනවා ලාම් එකක් වදිනවා. හීනෙනොත් අපි කුටි ගානේ ගිහිල්ලා ලාම් තියනවද බලනවා තියනවා නම් ඕෆ් කරනවා ඒත් දැන් මේ ලාම් එක වදිනේක සද්දේ හෙන එක නවතින්නේ නැහැ දැන් හීනෙන් කුටි ගානේ ගිහිල්ලා ලාම් ඕෆ් කරනවා ඒ වුණාට මේ ලාම් එක ඒ සද්දි නවතින්නේ නැහැ දිගටම හෙනවා ටික වෙලාවක් යද්දි ස්වාමීන් වහන්සේ කියන කතා කරනවා ඇහුණා ආශ්මතුමි ඊට පස්සේ ඇහැරුණා ඊටවත් කිව්වා සුදු මේ ලාමෙක දැන් ටික වෙලාවක් වදිනවා එනවා එකයි කතා කරේ කියලා. ඉතින් මේ කුටියේ එහෙම ලාමෙක. අර හීනෙන් කුටි ගානේ හෙවිද්දට ඉතින් මේ කුටි ඇතුලේ තියෙන එක ඔෆ් කරන්නේ නැතුව නේද? ඒ වගේ අර දැන් හීනේදී අර පිටින් ඇහෙන සද්දාරම්මණයත් හීනේට සම්බන්ධ වෙනවා. එහෙමද නේද? ඒකට ඒ විтин විට ඒ භවංගයටත් වැටෙනවා ඊට පස්සේ තව අර මේ ශබ්ද යර්මණු කරන්නේ වටත් යනවා මොහොම ඒ අරමුණු ගන්න නිසා තමයි ඔය විදිහට වෙන්නේ. ඒ අපිටම ලැබුණ අත්දැකීම නිසා කියන්නේ ඒ නිසා දැන් මේ හීනේදී අරමුණුකින් මිශ්‍ර වෙනවා. ඒ ద్వාර ඉක්ිනිකිනුත් අරමුණු ගන්නවා. ద్వාර මාරු වෙවි සමහර විට. ඒ නිසා තමයි ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ තැනක ප්‍රධාන දේ වෙන්න ඕනේ මේ වගේ දේවල් ඉතින් පේනවා නම් ඒ වගේ නොසලකා ඉන්නවා. ඇදිරින් ඊට පස්සෙ අපිට අරමුණට ගන්න පුළුවන් නම් ඒක වරදක් නෑ. අදිසියේ භාවනාව කරගෙන යද්දී නින්දකට වැටෙන්න පුළුවන් කෙටි වෙලාවකට. ආපහු Tamanට වැටහුණු ගමන්ම අරමුණට ගන්න ඕන. අද්දකින් තියනවාද ඒ වගේ ඒවා? පවර චිත්තයස් මතේ. ගැටලු තියෙද කේමං කරා යත්ම
හරි හරි කරගන්න ඉන්නේ දැන් බලන්න ඕනේ දැන් මේ ඉන්නුනේ කියන්නේ බලන්න
එතෙම කුටිටි එක වෙන්න පුළුවන් මට එහෙම අත්දැකීමක් නම් නැහැ. සමහර තැනක දැන් අර එකම දෙයකට වැඩි අවධානයක් යොමු වුණොත් අනිත් දේවල් අඩු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අපිට ඒක අරමුණ වෙනස් කරලා කරන්න පුළුවන්. හැදෙවි නේ? අරමුණ වෙනස් කරලා අපිට ඇහින දෙයට හිත යොමු කළොත් ඇහින දේ අහන්න පුළුවන්. සමහර විට ඉතින් ඒ අර අපිට මොකද දැන් ගිහි අය සමහර වෙලාවට එබ්බෙහි වෙලා වගේ අර ෆිල්ම් එහෙම බලන්න පුරුදු වෙලා ඉන්නයි තමයි තමන් කැමති මේකක් බල බල ඉඳි සමහරට අම්මා ඇවිල්ලා කතා කරනවා කතා කරාද දන්නේ නැහැ මේ කාලේ සමහර අද්දකින් තියෙන්න පුළුවන් කට්ටියට නේද මේ වෙන මොනවා හරි දෙයක් වෙනවා ඇහෙන්නේ නැහැ ඒ වගේ වෙන්න පුළුවන් ඒ අදින් ඒ අරමුණ ගත්ත අවස්ථාවක දෙයක් වෙන්න පුළුවන් ආනන්ද ස්මෘතිම තියෙන මොනවද ඒ වගේ
සලාම් වදින කලින් අර රාම කෙල්ලගේ හෙල්ලන
දිනු තමයි ඒක හුරුණ කෙනාට ලාම් එක වදින කලින් හැරෙනවා නේද හිතමුකෝ හොඳ අධිෂ්ඨාන කරලා එහෙම හිතපොන ලාම් එකක් නැතුව හැරෙන්න පුළුවන්කම හැදෙනවා එහෙනම් හැදෙනවා හරියටම වෙලාවට හැරෙන්න පුළුවන්කම ඉතර එලාම් වරලෝසු තිබුණද පුරාණි රහතන් වහන්සේලා වැඩ හිටියේ කොහොමද අරුණට කලින් ස්වාමීන් වහන්සේලා අවතිවුණේ විකාරය අධිෂ්ඨාන කරනවා කියලා තියෙන පොත්වල කොහොමද අධිෂ්ඨාන කරන්නේ මේ තරු රටාව අහසේ මෙතෙන් නැගෙන අවස්ථාවේදී අවදි වෙන්න කියලා අධිෂ්ඨාන කරලා පිටපෙන්න කියලා ඒ කාලෙදී කාලිමණින්න වෙන ක්‍රම තිබුණේ නැහනේ තරු රටාව දිහා බලලා අපි තුන් දැනට නැගිනහිර කියන තරු රටාව මේ ප්‍රදේ මේ හරියට එද්දි හැරෙයි. එහෙනම් ඉතින් ඒවා ඒ හිතේ තියෙන ස්වභාවය අරමුණු ගන්න විදිය එක අවදි වෙනා ඒ වෙලාවට. ඒ නිසා නේ සමාධි වලින් එහෙම අර අදිෂ්ඨාන කරන වෙලාවට නැගී සිටින් මේ දේවල් ඒ හිතේ තියෙන ධර්මතා. එහෙනම් ඉන්නේ ගැටලු හිමු තියනවාද අත්ත කෝවිද ආද
පස්සද්දි කියන ප්‍රයෝගයක්ද
පස්සද්දි කියලා කියන්නේ සංසිඳීම කියන එකයි අර කය හොඳට සංසිඳිලා නොදෙනී යන ස්වභාවය කියන්නේ ඒ බරගතිය අඩු වෙලා කයේ අපහසුව අඩු වෙලා දෙනෙන එක ඇත්තට මේ කාය පස්සද්දි කියලා කියන අර ධර්මතාවය කියන්නේ එතන කාය කියන්නේ නැහැ මේ එක වෙනයි කායපස්සද්ධි චිත්තපස්සද්ධි කියන තැන කායපස්සද්ධි කියලා කියන්නේ චෛතසික ධර්මවල සංසිඳීම. වෙන දේවල් මතක් වෙද්දී ඇත්තටම හිත වෙන අරමුණකට ගිහිල්ලා ඒ වෙද්දී වෙන අරමුණකට ගිහිල්ලා නමුත් ඒක ලොකු බාධාවක් නැහැ නීවරණ මට්ටමේ කෙලෙසයක් නෙවෙයි නා. හැදෙන්නේ වෙන දෙයක් මතක් වුණා කියලා සමාධිය නැතිම වෙලා යන්නේ නැහැ. ඒ තැනකදී සමාධිය කැඩෙනවා අනිවාර්යයෙන්. ඒ යම් හිතේ එකඟකමක් වුණා ඒක කැඩිලා තමයි ඒ දැන්. අපි හිතමුකෝ බුද්ධානුස්සති අරමුණේ ඉන්නවා කියලා. ඒ ඉද්දි එක වෙලාවක් ඉද්දි වෙන මොනවා හරි මතක් වෙනවා. ඒ කියන්නේ වෙන අරමුණකට ගිහිල්ලා. ඒකට ආපහු අරමුණකට ගන්න ඕනේ. ඒ වෙලාවේ අර හිතේ යම් එකඟකමක් වුණා නම් ඒක කැඩෙනවා. හැබැයි ආපහු ඒක නැත්තරම නැති විලා යන්නේ නැහැ නීවරණ මට්ටමේ දෙයක් නෙවෙයි නෝ. පැහැදිලිද? ඒකට ඒ සියුම් අරමුණුනත් එන එක ටිකෙන් ටික වල අඩු වෙනවා කාලයක් වුණ කරා. ඔව් ඔව් වෙන වෙන කරන්න දෙයක් නැහැ අභව අරමුණට ගන්න එකයි කරන්නේ. නෑ නෑ එහෙම නෑ නෑ සමතයක් කරද්දී අපි එහෙම මනස්කාර කරන්නේ නෑ. අපහුව අරමුණට ගන්න එකයි කරන්නේ. අපි පසුව විපස්සනාවක් කරන කාලෙකදී ඒ කරන අවස්ථාවකදී ලැබෙන අරමුණු හැම එකක්ම විපස්සනා කරනවා. එහෙදි මේකදී අපි සමතයක් කරන වෙලාවෙදී වෙන බාහිර අරමුණු වලට අවධානය යොමු නොකර ඉන්න එක තමයි ප්‍රධානම කරන්නේ. ඒක ආනාපානෙට සම්බන්ධයක් නැහැ. පැහැදිලි නේද? එතකොට ඒ ඇත්තටම ඉතින් ඒ කියන කාරණාවටත් වඩා තව සියුම්ම මරණානුස්සතිය විස්තර කරනවා. හැම මොහොතක් පාසාම සිද්ධ වෙන මරණය දකින්න ඕන. ක්ෂණික මරණය. එක ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන මරණයක් දකින්න මට්ටමට පුරු කරන්න ඕන. මේ නාම රූපවල ක්ෂණික භංගය. ඒ දකින්න මට්ටමට හිත දියුණු කළොත් තමයි අන්න ඒ කෙනාගේ හොඳටම ඒ අවබෝධය වැඩුණාවි. ඒ කියනවා ඒ ක්ෂණිකව සිද්ධ වෙන මරණයක් දකින්න. පැහැදිලිද? මේ මරණය දැකීම සංතති මරණය සහ ක්ෂණික මරණය කියලා විස්තර කරනවා. අපි සංතතියක් කියලා කියන්නේ පරම්පරාවක වෙනස. ඒ වගේම අපි මරණානුස්සතිය කතා කරන දවසට කතා කරමු වැඩි. අන්නත් මතක් කරන්නේ තිය අනික් ඉරියව් වලදී හුස්ම රැල්ල බලන එක හොඳයි කියලා. මේ දවස්වල කොහොමද තීර චිත්ත ආයස් මගේ භාවනා කටයුතු? කොහොමද? කියන්න වේගන් මේ ධම්ම විදුවස් මට කියලා තියන්න අපි අහගන්න. ඉතියර පහසුවක් හරි යම් මට්ටමකට ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවද? අපි ඒවට කරුණාවෙන් මෛත්‍රියක් තමයි ඇති කරගන්නේ. විදමක කෙනෙක් ධර්මයට විරුද්ධව දොස් කියනවා කියලා. අපි දුඹ බුදුරජාන් වහන්සේටම දොස් කියනවා කියලා. ඒක ඊකනගේ අනවබෝධයනේ. ඊකනගේ යෝනිසෝ මානසිකාරේ නැතික. සම්මා දිට්ඨිය අඩුක. ඒ නිසානේ ඒක සිද්ධ වෙන්නේ. අපි තරහ ගත්තොත් අපි නේද අපිත් වැරද්දක් කරගෙන තියෙන්නේ. ඒ වගේ අය බුද්ධ කාලේ හිටියද නැද්ද? භාග්‍යතුන් වහන්සේට දොස් කියන අය ඕන තරම්. ධර්මයට ගරියා කරන අය ඕන තරම් හිටියා. අපි ඒකට අපි ගැටෙන්න යන්න හොඳ නැහැ. අපි හිතා ගන්න ඕන මේ කිනා හරියට ධර්මයේ නොදන්නාකම නිසා. يعني මේ වැරදි දිට්ඨිය නිසා අකුසල් කරගන්නවා නේද? මේ කිනාට මේ දේ අත්හැර ගන්න බැරි වුණොත් අපාගත වෙන්න වෙනවා. අපායි බොහොම රළු දුක්වලට පත් වෙන්න වෙනවා නේ පව්. ඒක කරුණාවක් ඇති කරගන්න. ඒක තමයි නියම ක්‍රමය. මේ කරුණාව ඇති කරගෙන අපි කරුණාවෙන් කරුණක් කිව්වට කමක් නැහැ. මොන නැත්නම් හිඳව ඉන්න ඕන. ඒවා වැඩි බලන්න යන එක හොඳ නෑ. මොන නැත්නම් මේ අපට මේ විදිහට හිත හදාගෙන උදව් කරන්න තරම් ශක්තිය මදි නම් බලන්න යන්න එපා ඒවා. නේද? එහෙනම් වෙන්නේ මේ අපරාධයක්. එතනක ඉතින් අර නිවැරදිව අපි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරේ නෑ වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? කුල්ලෝකමං වූ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිස්තරණත්තහය නො ඝානත්තහය. නේද? අපි මේ ධර්මය වුණත් මේක අපේ දහම, අපේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දහම, මේකට කවුරුත් දරිහා කරන්න බෑ. කළොත් එහෙම එක වැරද්දක් කියලා දෙඩිව ගත්තොත් මොකද වෙන්නේ? ඒකෙන් කෙලෙස් උපදින හේතුවක් වෙනවා. ඉතින් මේ ධර්ම දේශනා කළේ මොකටද? නිත්තරණත්තහය. මේ සතර දුකින් ඈතර වීම සඳහා අපේ సంతානෙ පුහුණු කරන්නයි. ඒක තමයි ධහමේ ධහමාපීඨ ලැබීමේ ප්‍රධානම දේ. වැදගත් නේද? මේ ධහම අපි ප්‍රගුණ කරන එක තමයි ධහමෙන් ගන්න තියෙන ප්‍රධානම කාරණාව. ඊට අමතරව තව කෙනෙකුට කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දීම වරදක් නෑ. කේන්තියෙන් කරුණ පැහැදිලි කරන්න යාම භාග්‍යතුන් වහන්සේ අනුමත කරන්නේ නෑ. පැහැදිලි නේද? එනිසා අපි මේ ධම් පාඩ හිතේ තියාගෙන අපට ඒ ශක්තිය නැත්තම් නිහඬ වෙන්නේ කොහොමද? එතන මේ ශක්තිය තියෙන කෙනෙකුට යොමු කරවන එක හොඳයි. එහෙම නැත්තම් තමන් නිහඬ වෙන්න. එහෙම හොඳයි. අපිත් ඒ වගේ සමහර කරුණවලටකින් උත්තර දීලා තියෙනවා. එතෙන් සමහරව අහලා තියෙනවා මේ වගේ වැරදි අදහස් තියෙන අය ඉන්නවා. ඊපස්සේ අපි ඒකට හදපු සමහර ලිපි හැමක් තියෙනවා අපි ඕනනම් දීලා යන්නවා. ඒකත් මේ වයින්ුත් සමහරකට නුවණ තියෙන කෙනෙකුට කරුණ තේරුම් ගන්න පුළුවන්. ඒකත් ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් දැන් අහන්න આવොත් කරුණ කතා කරන කෙනෙක් නම් හිමින් අහන්න ඕන. ඒකට දැන් මේ ආයතනකින් හරි ගෞරවරි කියලා පිළිගන්නවාද මේ රතන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කියලා. අපි කියයිනේ මොකක් හරි නේද? නෑ කිව්වොත් ඉතින් එහෙම නැහැ. ඉතින් අපි ඒක කතා නොකරමු කියලා මගහරින එකයි හොඳයි. එහෙම තේරුම්න්නේ නැහැ නේද කෙනෙක් ඉන්නේ නේද? ඔව් කියලා කිව්වොත් කොහෙද ඒක තියෙන්නේ? භාග්‍යතුන් දැන් ඒකේ මුල නැහැනේ. ඒවන් මේ සුතන් එකක් සමයන් බලවා කියන කොටසත් රතන සූත්‍රයේ නැහැ. ඒ ටික තියෙන්නේ මේක අසුවල් හේතුව නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කියන විස්තරය තියෙන්නේ අටකතාවේ. ඒ නිසා ඉතින් මේ රතන සූත්‍රයේ කොහෙවත් නැහැ මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරා කියලා. ඒ වගේ එකක් අහන්න ඕන. නේද? ඉතින් අපි නම් අහනවා ඒ වගේ කරුණු වලින් මොනගෙනම. අපි ඒ වගේ ප්‍රශ්න කීපයක් අහනවා. සමහර විට ඉතින් පිළිගන්න කැමති වෙන්නේ. එහෙමයි එක්ක ඉතින් කතා කරලා තේරුම් ගන්න. ඒක ඉතින් අපි අකුසල් හිත ඇති නොවන විදිහට අපි හිත සකස් කරගෙන කටයුතු කරගන්න. එහෙමද කියන්නේ? අතන සූත්‍රය විතර නෙවෙයි ඉතින් මේ වගේ සූත්‍ර දේශනා කරලා තියෙනවා. කරණීය මෙතු සූත්‍රය නේද? ඉතින් භාග්‍යතුන් වහන්සේ අතුවල් තැන් දේශනා කළා කියලා විස්තරේ සූත්‍රයේ තියෙනවා. නේද? හැබැයි ওই දේවලුත් කියනවා ඒ අය. බුදු දේශනා කියලා කියනවා. කොහෙන්ද කොහෙ තියනවද කියලා අහුවොත් තමයි වෙලේ. ඒ වගේ ගොඩද දෙනේ. දැන් පැවිදි වෙද්දී පැවිදි වෙන වාක්‍ය පැවිදි ඉන්නපු වාක්‍ය මොකක්ද අහන්න ඕනේ කියනාගේ. ගියයින් සබ්බ දුක්ඛ කොහෙද ඒක බුදු දේශනාවක තියෙන්නේ අහන්න ඕන. ඒක තියෙන්නේ ටීකාවල. නේද? විමති නෝදනී ටීකාවේ තමයි කියලා තියෙන්නේ මේ විදිහට පැවිද්ද ඉල්ලන්න කියලා. ඒතර දැන් ඒක විමති නෝදනී ටීකාචාර්යයන් වහන්සේද ඕක එතනින් පස්සේද ඕක පටන් ගත්තේ නැහැ. උන්වහන්සේලා පැවිද්ද ඉල්ලපු ක්‍රමය ඔය. මේ පුරාණයේ බුද්ධ කාලේ ඉඳන්ම පැවිද්ද ඉල්ලපු ක්‍රමේ තමයි ඔය પરම්පරාවෙන් ඇවිල්ලා උන්වහන්සේලා ග්‍රන්ථයක ලිව්වේ. උන්වහන්සේ ඉතලා ලිව්ව නෙවෙයි. ඇදිරිනේ ඒ ශ්‍රද්ධාව අපේ තියෙනවා. ඒ නිසා ඒ වගේ ප්‍රශ්නයක් දෙකක් ඇහුවම අපි නම් ඇත්තටම අහනවා ඒ වගේ කවුරු හරි මොනවද අපි අහනවා. ඒක ඉතින් මේ එක්කෝ එකිනාට තේරෙයි මම තාම එහෙමනම් දෙනීම මදි මේ වගේ වැරදි මතයක් කියන්නවත් කියලා. නේද? හොඳයි. මම විලාව අවසන්. නේද? අපි ධර්ම සාකච්ඡා වශයෙන් දැක් කර ගන්න ගිමු. හැම කුසල ධර්මයක්ම අපි හැම දිනකටම ඉක්මනින් පහසුවෙන් සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දිනු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ අධ්‍යාපන කටයුතු භාවනා කටයුතු සිද්ධ කරගන්න ලැබේවා. ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්නත් ලැබේවා කියන ආශිර්වාදයි. එහෙමනම් අද මියගිය සූත්‍රය අවසන් කරන්න බලමු නේද? ගැටළු එහෙම කියනේවා අරන් එන්න ඕනේ විලාවට බලාගෙන. අද ගොඩක් වැදගත් කරුණු ටිකක් එහෙම කතා වෙනවා. අපිච්ච කතා, සම්තුප්ති කතා ගැන විස්තරින් කතා වෙනවා. ඒවා ජීවිතේට එකතු කරගන්න උත්සාහවත් වෙනවා.